Honorable WMM Amila Prasad, you have 6 minutes.
Thank you.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. එතන මේ ව්‍යසනය සිද්ධ වෙච්ච කාල සීමාවේදී මීරිගම දිවුලපිටිය කටාන මීගමු ආශ්‍රිත ප්‍රදේශවලට මේ ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ මාඔය ඔස්සේ ගලා යන ජලය. මේ ව්‍යසනයත් එක්ක අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මාඔයේ ගලා යන ජලය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විශේෂ වාරි ව්‍යාපෘතියක් නිර්මාණය කරලා නැහැ. ඒ නිසා මේ ව්‍යසනයෙන් පස්සේ අපි අනාගතයේදීහා බලන විට ආණ්ඩුවට මම පළමුව යෝජනාවක් කරනවා කුමන හෝ ආකාරයක තරමක් විශාල ප්‍රමාණයේ වාරි ව්‍යාපෘතියක් කරහා මේ ජලය වයඹ පළාතට අරවන්න පුළුවන් නම් එක පැත්තකින් ව්‍යසනයෙන් සිද්ධ වෙන විනාශය අවම කරගන්න පුළුවන්, අනිත් එක වයඹ පළාතය සහ එතනින් එහාට තියෙන රජරට පළාත දක්වා ජල අර්බුදය සඳහා විසඳුමක් හොයාගන්න පුළුවන් මම ආරම්භයේදී මේ යෝජනාව කරන්න කැමතියි. ඒ වගේම කටානාශ්‍රිත ප්‍රදේශවලටත් ගම්පයින් එහා පැත්තටත් දඬුගම් ඔයේ ජලය සම්බන්ධයෙන් විශාල ජල කඳක් එතනත් ගලාගෙන යනවා විශේෂ වාරි ව්‍යාපෘති හා සම්බන්ධ නොවි ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය පළමුව යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ගංවතුර උවදුරත් එක්ක දකින්න ලැබිච්ච යම් අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඒ තමයි ප්‍රමුඛතා හඳුනා ගැනීමේ දෝෂයක අපි තවමත් රාජ්‍යයක් විදියට ඉන්න බව දකින්න ලැබෙනවා. ගම්පා දිස්ත්‍රික්කයේ අදාළවම කතා කළොත් මේ අධික වර්ෂාපතනයත් එක්ක ඒ ගංගාවල උපරිම ජල මට්ටම් ලකුණු කිරීමේ ඉඳලා බොහෝ ගැටලු තවමත් निराකරණය වෙලා නැහැ. මේ අලුත් ගංවතුර උවදුරත් එක්ක ඉල්ලීමක් කරනවා පහු වෙලා කරන්න බැරි දේවල් දෙවනි යෝජනාව හැටියට උපරිම ගංවතුර තත්වය උපරිම ගංවතුර මට්ටම නැවත වතාවක් මාඔය ආශ්‍රිත ප්‍රදේශවල සලකුණු කිරීමේ වැඩපිළිවෙලක් යොදන්න කියලා. මොකද ප්‍රාදේශීය ලේකම්වරු ඉහළින් පවතින කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල අයට කතා කරලා තමයි ගංවතුර පිළිබඳව තොරතුරු දැනගන්නේ. ඒ නිසා ඒක ඊටාම වැදගත් වැඩක්, බොහොම පොඩි වැඩක්. නමුත් ඒවා කිරීලා නැහැ. ඒ වගේම තමයි මේ ගංවතුර තත්වයත් එක්ක ගංගා වාසිත ප්‍රදේශයේ රිසර්වේෂන් ලකුණු කිරීම නැවත සිදු කරන්න කියලා තිල්ලීමක් කරනවා. රජයේ ඉඩම්වලයක ලකුණු කරලා තිබුණට පෞද්ගලික ඉඩම්වල එහෙම ලකුණු කිරීමක් වෙලා නැති නිසා ගඟ අයිනට මෙනකන් ස්ථිර ගොඩනැගිලි හදලා තියෙනවා. හදලා තියෙනවා ඉවත් කරන්න බැරි වුණත් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. මේ උවදුරෙන් අපි ඉගෙන ගත යුතු පාඩම් මේ ටික යලි මෙවැනි අර්බුදයන් ඇතිවීමේදී ඇතිවන බලපෑම හැකිතාක් අවම කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ ප්‍රශ්නයත් එක්ක තුන්වෙනි යෝජනාව තමයි ලංකාවේ සමස්ත සිටියම අරගෙන කොයි ප්‍රදේශයේද ජනතාවට පදිංචි වෙන්න සුදුසු ප්‍රදේශ, කෝවද කර්මාන්තවලට සුදුසු ප්‍රදේශ, වගාවලට සුදුසු ප්‍රදේශ මොනවද, භූමිය පදිංචියට නුසුදුසු ප්‍රදේශ මොනවද කියන එක සලකුණු කිරීම සඳහා රජයේ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. හේතුව තමයි ඒ වගේ දේවල් වලට අවධානය යොමු නොකිරීම නිසා බොහෝ ගැටලු වලට මේ වෙලාවේදී ආණ්ඩුවක් විදියටත් රජයක් විදියටත් රටක් විදියටත් මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මීරිගම සහ දිවුලපිටිය ආශ්‍රිත ප්‍රදේශවල මේ ව්‍යසනයෙන් පසුව මීරිගම ආසනයේ නිවාස 100ක්, ඊට අමතරව දිවුලපිටිය ආසනයේ නිවාස 70ක් ප්‍රාදේශීය ලේකම්වරු මේ වෙද්දි අඳුනගෙන තියෙනවා ඉවත් කරන්න නියමිතයි කියලා. ඒ වගේම අධි අවදානම් කලාපයට අමතරව අවදානම් ප්‍රදේශවල පවතින නිවාස ආශ්‍රිතව ජලමාර්ග වෙනස් කරගන්න, නිවාස ආසන්නයේ පස් අයින් කරගන්න, පොළොවේ ආනතිය වෙනස් කරන්න කියලා පෞද්ගලිකව යෝජනා කළාට ඒ නිවස්වල ඉන්න අයට ඒවා මුදලින් කරගන්න බෑ. අවම සහන යටතේවත්, ඒ කියන්නේ අඩු පොලියකටවත් ඒ අයට මේ සඳහා මුදලක් වෙන් කරන්න පුළුවන් නම් ඉදිරි කාල සීමාවේදී ගෙවීමේ පදනම මතවත් ඒ අයට තමන්ගේ නිවස ආශ්‍රිතව පවතින මේ අවදානම් තත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ නිසා මම ඒකත් ඒ යෝජනාවත් මම කරන්න කැමතියි. එවගේම අර්ධහානි සහ නිවාසහානි සම්බන්ධයෙන් 8/2025 කියන චක්‍රලේඛය නිකුත් කළත් ඒකට අනුකූලව අනෙකුත් ආයතන නිකුත් කළ යුතු චක්‍රලේඛයකට ඉදිරිපත් කරලා නැති නිසා ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීමේදී තවමත් රාජ්‍ය සේවය හිර වෙලා තියෙන බව දකින්න ලැබෙනවා. මේ ව්‍යසනයත් එක්කම තවත් ඇති වෙච්ච ගැටලුවක් තමයි ස්ථිර පදිංචිකරුවන්ට අමතරව කුලී නිවාසවල පදිංචි ජනතාවක් ඉන්නවා. ඒ අයත් මේ අනතුරෙන් තමන්ගේ පවතින ජීවත්වන ස්ථානයේ අයිම වෙලා තියෙනවා. ඒ අයවත් අත්හරින්නේ නැතුව ඒ අයගේ සමාජ පරිසරය එකවර වෙනස් නොවන පරිදි මේ සහන කටයුතු වලදී අවධානය යොමු කරන්න කියන යෝජනාවත් ආණ්ඩුවට කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය ඇතුළේදී ව්‍යාපාරික පැත්ත ගැන කතා කළොත් ව්‍යාපාරිකයන්ට අඩු හානි සිද්ධ වෙච්ච අය ඉන්නවා, වැඩි හානි සිද්ධ වෙච්ච අය ඉන්නවා. ඒ ව්‍යාපාර ටික යලි ප්‍රකෘතිමත් කරගත්තේ නැත්නම් මෙතනින් පස්සේ ආර්ථික අර්බුදයක් එනවා. ආණ්ඩුවට මම තවත් යෝජනාවක් කරන්න කැමතියි. අඩු පොලී යටතේ පුළුවන් නම් ඒ අයට ඒ අයගේ ව්‍යාපාරයේ යලි නගා සිටවන්න අවුරුදු දෙකක් විතර නොගෙවා සිටීමේ පදනම මතවත් යම් ණය සහනයක් ලබා දෙන්න කියන යෝජනාව හේතුව ආර්ථිකය කඩාගෙන වැටුණු මේ සියල්ලට වඩා බලපෑමක් සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නත්තල් 100 වගේ ගොඩක් දේවල් කියලා ගියා. තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා. ඒ වගේ ලක්ෂ 50 ලක්ෂ 100 වගේ දේවල් කිව්වා. නමුත් මම මේ සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ගොඩනැගිලි පර්යේෂණ ආයතන 50 කිරුම්පත් සාකච්ඡාවේදී කිව්වා ආණ්ඩුවේ මේ පිළිබඳව ප්‍රතිපත්තිය කුමක්ද කියලා. ඒ වෙලාවෙත් අදහසක් ඉදිරිපත් උනේ නැහැ. මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ජනතාවට ඉඩම් හොයාගෙන නිවාස හදාගෙන අවස්ථාව ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ අය අඩු මුදලක් වෙන් කරලා ඉඩමට වැඩි මුදලක් නිවාසයට වෙන් කිරීමේ ප්‍රශ්නයක් විදිහට යලි යලිත් මෙවැනි
අරමුදේ
ඒ නිසා පොඩි වෙලාවක් ඉවර කරමු. ඒ වෙලාව පොඩි වෙලාවක් ලබා දෙන්න තනායතුමනි. ඒ වෙලාවේදී මේ කාර්යක්ෂමව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා නිවාස යෝජනා ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් නම් අඩුම තරම එක තට්ටුවකට නිවාස 4 ගානේ හිටින්ද තට්ටු 5කවත් නිවාස යෝජනා ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන් නම් ඒ හරහා මේ රටේ අලුත් මේ අව්‍යසනය ඇතුළෙන් අලුත් එළියක් ලංකාව ඇතුළට ගන්න පුළුවන්. මොකද ලෝකයේම යන ක්‍රමවේදයයි ලංකාවේ අපි ඉන්න ක්‍රමවේදය අතර වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා නගර ආසන්නව නිවාස ව්‍යාපෘති වලට අවධානය යොමු කරලා මේ ජනතාව නැවත ඒ විදියට පදිංචි කිරීමේ ක්‍රමවේදයක් ගැන ආණ්ඩුව පැත්තෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීමක් කරමින් අවසාන වශයෙන් එක දෙයක් කියන්න කැමතියි. ඒ තමයි මේ ක්‍රියාවලිය ඇතුළේදී ග්‍රාම නිලධාරීන්ට ඡායාරූප අරගෙන වීඩියෝ අරගෙන කිසියම් නම්බරයක් දුන්නා නම් ඒ අයට මේක අප්ලෝඩ් කරන්න කියලා මීට වඩා කාර්යක්ෂමව මේ සහන සේවා කටයුතු සිද්ධ කරන්න තිබුණා. ඩිජිටල් අමාත්‍යාංශයේ පැත්තෙන් එහෙම දෙයක් සිද්ධ නොවීම විශාල අඩුපාඩුවක් ඉදිරියට හඳුන්වනවා. ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශයේ ඉන්න ඩිජිටල් ඇමති
ඉස්සරහට
කියනවා තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න කියලා. හොරගම් කරන්න විතරක් නෙවෙයි ඩිජිටල් අමාත්‍යාංශයේ තියෙන්නේ මේ වගේ ව්‍යසනයන් වලට කටයුතු කරන්න කියලා ඉල්ලමින් ඒ හොරා ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියලා අවසාන වශයෙන් යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.